SBS రేడియో
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද අප්‍රේල් මාසයේ අවසාන සිකුරාදා අද වෙනකොට මේ සතිය පුරාම ලෝකයේ සිදුවුණු උණුසුම් විදේශීය ප්‍රවෘත්ති පිළිබඳව අපි හැමනම් සලකා බලමු. සිකුරාදා අපි සුපුරුදු විශේෂාංගයක් විදිහට අරගෙන එන ලෝ වටා විශේෂාංගයෙන්. මේ කාර්තවයට පුරුදු පරිදිම දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා AFP ප්‍රවෘත්ති ජාලයේ නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
ප්‍රධාන රාජනායකයන් දෙදෙනෙකුගේ හමුවක් සිදු වුණා මේ සතිය තුළදී. ඒ තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති ඉමෑනුවෙල් මැක්‍රන්. විශේෂයෙන්ම ලෝකයේ බලවත් රාජ්‍යයන් පිළිබඳව කතා බහ කරද්දී එකට කටයුතු කරන රාජ්‍යයන් දෙකක් විදිහට මොවුන් දෙදෙනාගේ හමුව විශාල අවධානයකට ලක් වුණා. අපි මේදී ටිකක් කතා බහ කරමු අමල්. ප්‍රංශ ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති හමු වුණාට පස්සේ මොනවද මේ ඇමරිකාවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව පළ කරපු අදහස්, ඒට ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වපු ප්‍රතිචාර මොනවද කියලා, මොනවද විශේෂතා විදිහට අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ?
දිලක්ෂේ, අත්‍තර මේකේ පළවෙනි විශේෂතාවය තමයි මේ සංචාරය ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ ඇතිවෙන ඉහළම රාජ්‍යතාන්ත්‍රික සංචාරය. ඒ කියන්නේ ඇමරිකාවට රාජ්‍ය නායකයෙක් හැටියට තමයි මැක්‍රොන් සහභාගී වෙන්නේ. මීට කලින් අවස්ථාවලදී තෙරේසා මේ, එතකොට ජපානයේ අගමැති ෂින්සෝ අබේ හැම ඇවිල්ලා තිබුණා. නමුත් මේක තමයි ප්‍රථම අවස්ථාව තව රටක රාජ්‍ය නායකයෙක් සහභාගී වීම.
ඒ කියන්නේ අර මේ බ්‍රිතාන්‍ය, ජපානය වගේ රටවල් වල මේ රජ පෙළපත් තමයි රටේ නායකයා වෙන්නේ.
ඔව් දිලක්ෂ, ඒ පැත්තෙන් බලපුවාම මේක ඉතාමත්ම ඉහළම මට්ටමේ සංචාරයක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඒ එක්කම මේ සංචාරයේදී මැක්‍රොන් ඇමරිකාවේ කොංග්‍රස් සභාව ආමන්ත්‍රණය කරා. එතනදී මැක්‍රොන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පෞද්ගලිකව බොහොම උණුසුම් සහ මිත්‍රශීලීව කටයුතු කළාට කොංග්‍රස් සභාව ආමන්ත්‍රණය කිරීමේදී නම් මැක්‍රොන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය ඍජුව විවේචනය නොකළත් එය වෙනස් විය යුතුයි කියන කාරණාව බොහොම දැඩි අවධාරණයට ලක් කළා. මෙතන කරුණු කීපයක් හැටියට ගන්න පුළුවන්. ප්‍රථමයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිය මැක්‍රොන් විවේචනය කරලා බොහොම දැඩිවම කියා සිටියා. ඇමරිකාව ඉරානය සමග ඇති කරගෙන තියෙන ඒ න්‍යෂ්ටික බලය පිළිබඳ ඒ ගිවිසුමේ තවමත් රැඳී ඉන්නට අවශ්‍යයි කියලා. ඒ එක්කම ඇමරිකාව දැනට යුරෝපා රටවලට පනවන්නට යන යකඩ සහ ඇලුමිනියම් සම්බන්ධයෙන් ඒ තීරුබදු වැඩි කිරීමේ කටයුත්තත් ඔහු විවේචනයට ලක් කරා. ඒ එක්කම අපි දන්නවා මේ පරිසරය සම්බන්ධයෙන් මේ පැරිස් ක්ලයිමට් ඇග්‍රීමෙන්ට් කියන එක ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් නැවතත් ඇමරිකාව මේ පරිසරය ආරක්ෂා කිරීම කටයුත්ත සම්බන්ධයෙන් නායකත්වයක් අරගෙන මේ පැරිස් සමුළුවේ ඒ එකඟතාවලට අනුකූලතාවය දැක්විය යුතුයි කියන කාරණාවත් මැක්‍රන් අවධාරණය කළා. මෙතනදී ඔහු පෙන්වා දුන්නා පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රටවල් එකඟතාවයකට ආවේ නැත්නම් පෘථුවිය සම්බන්ධයෙන්, මේ පෘථුවිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ප්ලැනට් B එකක්, එහෙම නැත්නම් තවත් ග්‍රහලෝකයක් නැති නිසා ඇමරිකාව ඔවුන්ගේ මේ ප්‍රතිපත්තිය නැවත සලකා බලලා ගෝලීය වශයෙන් පරිසරය ආරක්ෂා කිරීමේ කටයුත්තට නායකත්වය දෙන්නට අවශ්‍යයි කියලා.
තවත් ලෝකයේ ප්‍රධාන රාජ්‍ය නායකයින් දෙදෙනෙකුගේ හමුවක් තවත් සුළු මොහොතකින් සිදුවන්නට නියමිතයි කොරියානු වේලාවෙන්, ඔස්ට්‍රේලියානු වේලාවෙන් තවත් විනාඩි 15කින් 20කින් වගේ. විශේෂයෙන්ම මේ කොරියානු අර්ධද්වීපයේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර තියෙන ඝට්ටනය පිළිබඳව අපි කතා බහ කළා. මේ යම් ආකාරයකින් තුනී වීගෙන යන ආකාරයක් අපි දුටුවා ශීත ඍතු ඔලිම්පික් සමයත් එක්ක. ඊට පස්සේ ඇමරිකාවත් එක්ක පවා සාකච්ඡා කරන්නට උතුරු කොරියාව කැමැති වන්නට මැදිහත්කරුවෙකු ලෙසින් කටයුතු කළේ දකුණු කොරියාව. ඉතින් අද උතුරු දකුණු කොරියා රාජ්‍ය නායකයෝ හමු වෙනවා. මේක කොයිතරම් වැදගත් සිදුවීමක් බවට පත්වේවිද අද දවසේදී අමා?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේක තමයි අද දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියක් හැටියට තියෙන කාරණාව. මූන් ජේ ඉන් දකුණු කොරියාවේ ජනාධිපතිත්, උතුරු කොරියාවේ කිම් ජොන් උන් ජනාධිපතිවරයාත් මේ විදිහට ඔවුන්ගේ රටවල් දෙක තියෙන දේශ සීමාව හරියට මැද්දේ සාකච්ඡා වටය පැවැත්වීමට නියමිතයි. ඉතින් මෙතනදී මේ දෙපළ කොරියානු අර්ධද්වීපයේ නිරායුධකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් තමයි ආරම්භ කරන්නට නියමිත. මේ සාකච්ඡා ආවට පස්සේ ඇමරිකාවේ ජනාධිපති සම්බන්ධ කරගෙනත් තව සමුළුවක් තිබීමක් ගැන මේ වෙනකොට කතා බහ කරලා තියෙනවා. ඇත්තටම මේ වසර 2000ට පස්සේ තමයි මේ විදිහට දකුණු සහ උතුරු කොරියානු නායකයන් මේ මුහුණට මුහුණ මේ විදිහට හමු වෙන්නේ. මීට කලින් අවස්ථාවලදී ඒ සාකච්ඡා සාර්ථක නොවුණත් මේ අවස්ථාවේදී බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා වෙන්දාට නොවිච්ච විදිහට මේ රටවල් දෙක අතර තියෙන ඒ යුදමය තත්ත්වය සමනය කරන්නට හැකි වෙයි කියලා. මොකද උතුරු කොරියාවේ තරුණ නායකයෙක් ඉන්න අවස්ථාවක්, ඒකම දකුණු කොරියාව දිගින් දිගටම උතුරත් සමග සාමකාමීව මේ ප්‍රශ්න විසඳගත යුතුයි කියන ස්ථාවරයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ එවැනි වටපිටාවක් තුළ අද මේක කලාපීය වශයෙන් පමණක් නෙවෙයි ලෝකයටම වැදගත් වෙන කාරණාවක් හැටියට මේක පත් වෙලා තියෙනවා.
බ්‍රිතාන්‍ය පිළිබඳව විශේෂිත අවධානයක් යොමු වුණා මේ සතිය තුළදී බ්‍රිතාන්‍ය රජපෞලට එක්වුණු අලුත්ම සමාජිකයා නිසා. බ්‍රිතාන්‍යයේ අනාගත රජකමට උරුමකම් කියන විලියම් කුමරු නැවත වතාවක් පිය පදවියට උරුමකම් කිව්වා මේ තමන්ගේ පෞලට එකතුණු අලුත් සමාජිකයත් සමගින්. මොහුත් රජ පෙළපතේ යම් කිසි ස්ථානයකට උරුමකම් කියනවා. ඉතින් ඒ සම්බන්ධව සමස්ත ලෝකයාම තවමත් බොහෝ මුද්දාමයෙන් කතාබහට ලක් වෙනවා. රජපෞල පිළිබඳව කතාබහ කරද්දී බ්‍රිතාන්‍ය පරිපාලනය පිළිබඳව කතාබහ කරද්දී මේ අලුත් පුත් කුමරා කොයිතරම් වැදගත් ස්ථානයක් මේ වෙනකොට අරගෙන තියෙන දමල් විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ජන සමාජය අතර.
ඔව්, අතරම බ්‍රිතාන්‍ය තරක් නෙමෙයිද ලක්ෂ මේ ලෝකයේ අනිකුත් රටවලත් බ්‍රිතාන්‍ය රජපෞල සම්බන්ධයෙන් බොහොම දැඩි ඕනෑකමක් තියෙනවා. ගොඩක් දුරට භක්තියෙන් සහ ආදරයෙන් මේ රජපෞල ගැන කතා කරන නිසා මෙතනදිත් ඒ වගේම ලොකු අවධානයක් යොමුනා කේත් සහ විලියම්ට ලැබිච්ච ඔවුන්ගේ තුන්වෙනි දරුවා සම්බන්ධයෙන්. මේ දරුවා තමයි බිල්ලුක්ෂි එංගලන්තේ රජකමට ඉන්න පුද්ගලයන්ගෙන් පස්වෙනි තැනට පත් වෙන්නේ. ඉතින් දැන් අවධානය යොමු වෙන්නේ මේ දරුවා නම් කිරීම සම්බන්ධයෙන්. ඒ ගැන තමයි දැන් ඊළඟ අවධානය යොමු වෙලා තියෙන්නේ.
ඔව්, මේ දරුවාට නමක් තැබීම කියන කාරණාවේදී මේ ජනප්‍රිය නම් කීපයක් පිළිබඳවත් කතා බහ වෙනවා නේද?
ඇත්තටම ඒක අති විශාල මුදල් ඔට්ටු අල්ලන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොන වගේ නමක් දෙන්න කියන එක පිළිබඳවත් ඒ ඔට්ටු ඇල්ලීමක් දැන් සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. ආත කියලා හුව නම් කරයි කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ. ඊට අමතරව තව නම් පහක් හයක් සඳහන් වෙනවා. ඒව තමයි ජේම්ස්, එතකොට ඇල්බර්ට්, ෆිලිප්, ඇලෙක්සැන්ඩර්, හෙන්රි සහ මයිකල් කියන නම් තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහුට ලබා දෙයි කියලා. ඉතින් මේ මේ වෙනකොට ඇත්තටම බ්‍රිතාන්‍යයේ ලොකු ඕනෑකමක් තියෙනවා මේ රජ දරුවා මොන කොයි විදිහට නම් කරයිද කියන කාරණාව සම්බන්ධයෙන්.
තවත් විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් බවට පත්වුණා මේ කැනඩාවේ ටොරන්ටෝ නුවර සිදුවුණු ඛේදවාචකය. මේ ඛේදවාචකයෙන් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත කාන්තාවකුත් මිය ගියා කියලා තමයි අපිට වාර්තා වන්නේ. අපි ටිකක් කමල් පැහැදිලි කරගනිමු මේ මේ ගෙවිලගිය සතියේදී සිදුවුණු මේ ටොරන්ටෝ ඉන්සිඩන්ට්, එහෙමත් නැත්නම් ටොරන්ටෝ සිදුවීම කියන මේ මේ නාමයෙන් හඳුන්වන මේ සිදුවීම මොකක්ද? මුලින්ම මොකක්ද මේ මිනිසුන් ඝාතනයට ලක් කරපු පුද්ගලයාගේ බලාපොරොත්තු වුණේ කියන කාරණා මුලින්ම පැහැදිලි කරගනිමු. ඊට පස්සේ මම කැමති අර ඝාතනයට ලක්ුණු ශ්‍රී ලාංකීය කාන්තාව ගැනත් කතා බහ කරන්න.
නිලුෂි, මෙතන ඇත්තටම අවුරුදු 25ක ටොරන්ටෝ වැසියෙන් වෑන් රථයක් කුලියට අරගෙන ටොරන්ටෝ නගර මැද්දේ පදික වේදිකාව තුළ මේක අධික වේගයෙන් ධාවනය කරලා ඒ පදිකයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් කළා. ඒ වගේම තව 14 දෙනෙක් මේ මේ ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. මුලින්ම මේක ඇත්තටම IS ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට සැක කරාට පසුව දැනගන්න ලැබුණා මේක ඇත්තටම මේ සිද්ධ කරේ ටොරන්ටෝ වැසියෙක්මයි, කනඩානු ජාතිකයෙක් තමයි. පොලිසියට හැකි වුණා ඔහුව නිර්පද්‍රිතව අත්අඩංගුවට ගන්න. ඉතින් ඒ අනුව තමයි මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නොයෙකුත් දේවල් අනාවරණය කරගන්නට හැකි වුණේ. මේ වෑන් රථය පදවපු ඒ තරුණයාව නිර්පද්‍රිතව අත්අඩංගුවට ගැනීමට හැකි වෙච්ච නිසා.
දැන් එතකොට ඔහු මෙවැනි වූ සිදුවීමක් කිරීමේ පරමාර්ථය මුගක් විදිහට හෙළි වෙලා තියෙන්නේ.
ඔව් දිලක්ෂි, ඒ ප්‍රහාරයට සුළු මොහොතකට කලින් ඔහු සමාජ වෙබ් අඩවිවල පණිවිඩයක් තියලා තියෙනවා මොන වගේ අරමුණක් තියෙනවද කියලා. ඔහු ඇත්තටම මේ කාන්තාවන්ට වෛර කරන පුද්ගලයෙක් හැටියටත්, ඒ වගේම කාන්තාවන් සමග සම්බන්ධතාවය තියෙන පිරිමි සම්බන්ධයෙනුත් බොහොම දැඩි කෝපයක් වෛරයක් තියෙන පුද්ගලයෙක් හැටියටත් හඳුන්වලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ දැඩි මානසික රෝගී තත්වයකින් පෙළෙන පුද්ගලයෙක් හැටියට තමයි දැනට ඔහු හඳුන්වලා තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් ඒ අඟහරුවාදා සිදුවෙච්ච ප්‍රහාරයෙන් පස්සේ ඔහුව මේ වෙනකොට උසාවිය ඉදිරියට පමුණුවලා 10 දෙනෙක් ඝාතනය සම්බන්ධයෙනුත් අනිත් අය පීඩාවට පත් කිරීම සම්බන්ධයෙනුත් ඔහුට මේ වෙනකොට ටොරොන්ටෝ උසාවියේ චෝදනා එල්ල කරලා තියෙනවා.
දැන් ඊළඟට මම ටිකක් තොරතුරු කතා බහ කරන්න කැමති මේ ඝාතනයට ලක්වුණු පුද්ගලයන් අතර ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන කාන්තාවකුත් සිටිනවා. ඈ පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ කොහොමද?
දිනුෂි, මේ සම්බන්ධයෙන් ටොරොන්ටෝ බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශත් මේ පිළිබඳ විමසීමක් කළාට ඒ නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ. ඒකට හේතුව මේ කාන්තාව ඇත්තටම කැනඩියානු පුරවැසිභාවයක් තියෙන පුද්ගලයෙක් නිසා ඇයගේ ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳ කතාබහට ලක් වෙලා තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ පුවත්පත්වල වාර්තා වෙනවා ඇය බියට්‍රිස් රේණුකා අමරසිංහ කියන 46 හැවිරිදි ශ්‍රී ලංකාවේ හොරණ ප්‍රදේශයෙන් ගිය කාන්තාවක් කියන ඇය තම දරුවා පාසලට ඇරලවල තමන්ගේ රාජකාරී ස්ථානයට පයින් යන අවස්ථාවක තමයි මේ විදිහට අනතුරට ඇය ලක් වෙලා තියෙන්නේ. මේ රේණුකා අමරසිංහ කියන කාන්තාව අවුරුදු 17ක් කැනඩාවේ ජීවත් වුණයි කියලා වාර්තා වෙනවා. මීට කලින් ඇය මැදපෙරදිග සේවය කළා තියෙනවා. ඇයගේ පවුලේ අය ප්‍රකාශ කළා තියෙනවා මේ මෑත කාලයේදී ඇයට අවශ්‍යතාවයක් තිබුණායි කියලා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවයත් ලබා ගන්නට. ඇය කැනඩාවේ ඒ ටොරොන්ටෝ බෞද්ධ කටයුතු බොහොම ලැබිව කටයුතු කරපු කාන්තාවක්. ඉතින් ඒ නිසා අපිට දැනට දැනගන්න තියෙන විදිහට ඇයගේ අවසාන කටයුතු ටොරොන්ටෝ වලම සිද්ධ කිරීමටත් ඒ සඳහා ටොරොන්ටෝ බෞද්ධ මධ්‍යස්ථානයේ සහභාගී වීමත් ඇති වෙනවයි කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
එමනම මල් අපි ස්තුතිය පළ කර සිටිනවා මෙවරත් ලෝකයේ අලුත්ම සහ උණුසුම තත්ත්වෙත් අපිට සමීප කිරීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා හමුවෙමු. ආයිබෝන්.
ආයිබෝන් දිලුක්ෂි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.